Honorable Roshan Akmimana, you have 10 minutes. Order, please. Honorable Professor Sena Nanekara from the panel of chairs will take the chair.
ඔයිසුති මූලාසනවට මන්ත්‍රීතුමනි ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති සංශෝධන පනත විවාදයට ගන්න මේ අවස්ථාවේදී බොහොමයක් කද කියන් මේ පනත් සංශෝධනය ගැන ප්‍රමාණවත් කරුණු දැක්වීමක් සහ ඒ සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු මතු කරපු යම් ගැටලු ගැන අපේ නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍ය තුමත් ප්‍රමාණවත් පැහැදිලි කිරීමක් කරපු නිසා මම කැමතියි මගේ කතාව තුළ ඒ විපක්ෂයේ ඒ විවාදය අතරතුර යම් ඉදිරිපත් කරපු ආණ්ඩුවට ඉදිරිපත් කරපු යම් විවේචන කිහිපයකට පිළිතුරු ලබා දෙන්න. එතැන් මම මතු කරා ආණ්ඩුව අකාර්යක්ෂමයි, ආණ්ඩුව ප්‍රමාණවත් තරම් සාර්ථක ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. ඉතින් මට හිතෙනවා අර විපක්ෂයේ මන්ත්‍රීවරුනුත් තහනම් උත්තේජක පාවිච්චි කරලාද මන්ද ඒ කතාව කියන්න කියලා. ඒ නිසා මම හිතුවා ඒ ගැන යම් අදහස් ප්‍රමාණයක් පළ කරන්න හොඳයි කියලා. මොකද විශේෂයෙන් මෙරට ජනතාව අපේ ආණ්ඩුවට බලය ලබා දුන්නේ, මෙරට බාර දුන්නේ සිස්ටම් චේන්ජ් එකකට. එකතකින් ආර්ථික ක්‍රමය වෙනස් කරන්න, රටේ අසමානතාවය පිරි අසාධාරණ ආර්ථික ක්‍රම වෙනස් කරලා ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්නත්, ඒ වගේම දේශපාලන ක්ෂේත්‍රයේ තිබිච්ච වංචා දූෂණ ඉවත් කරලා දේශපාලන ක්ෂේත්‍රය යම් ඉදිරි පියවරක් තියලා යහපත් දේශපාලන සංස්කෘතියක් ඇති කරන්නත්, ඒ වගේම මෙරට සමාජ දේහයේ ඇතිලා තිබෙන යම් තුවාලයන් ඇති කරන ලද තුවාලයන් සුවපත් කරන්නත් තමයි මෙරට ජනතාව කෙටි කාලීනව මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වුණේ. ඒ වගේම දීර්ඝකාලීන වශයෙන් නැත්නම් දීර්ඝකාලීන වශයෙන් අපරට ආර්ථික සංවර්ධනයේ මාවතකට රැගෙන යන්න ඕන කියන එක, නැත්නම් මෙරට දියුණු රටක් බවට පත් කරන්න ඕන කියන එක මෙරට ජනතාව දීර්ඝකාලීන මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වුණා. ආර්ථික සංවර්ධනය කියලා කියන්නේ අපි සංවර්ධිත රටක් බවට පත් කරනවා කියලා කියන්නේ ඒක දීර්ඝකාලීන වැඩක්. ඒක අපි මහා පියවරක් ඉදිරියට තියන්න ඕනේ. ඒ මහා පියවර තිනක ලේසි වැඩක් නෙමෙයි. හැබැයි ඒ වැනි ගමනක් යන්න, එවැනි දීර්ඝකාලීන ගමනක් යන්න නම් අපි ඊට කලින් රටේ වැඩ කර ජනතාවගේ, ව්‍යාපාරිකයන්ගේ, ආයෝජකයින්ගේ, අපිත් එක්ක ගනුදෙනු කරන විදේශ රටවල් වල විදේශ ආයෝජකයන්ගේ, ජාත්‍යන්තර ආයතනවල විශ්වාසය දිනා ගන්න ඕනේ, ස්ථාවරභාවය ඇති කර ගන්න ඕනේ. ඒ නිසා අපේ ආණ්ඩුවේ මුල් කාල පරිච්ඡේදය පළවෙනි මාස 10 11 පළවෙනි අවුරුද්ද අපි වෙන් කරේ අන්නේ විශ්වාසය, අන්නේ දේශපාලන ස්ථාවරභාවය, ආර්ථික ස්ථාවරභාවය ඇති කරන්න. අපි අපේ ෆිස්කල් ප්‍රතිපත්තියත්, මහ බැංකුව තමන්ගේ මූල්‍ය ප්‍රතිපත්තියත් ක්‍රියාත්මක කරේ පහුගිය මාස කිහිපයේදී මෙන්න මේ ආර්ථික ස්ථාවරභාවය ඇති කරගන්න. ඉතින් අපි අභ්‍යන්තර ආර්ථිකය ගත්තත්, අපේ විදේශාංශය ගත්තත් සියලුම ආර්ථික දර්ශක වලින් පැහැදිලි වෙන්නේ අපි ඉතාම කෙටි කාලයක් ඇතුළත මෙන්න මේ ආර්ථික ස්ථාවරභාවය ඇති කරගෙන තියෙනවා කියලා. මොකද ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා අපේක්ෂා කරාට වඩා ඉක්මනින් අපේක්ෂා කරපු ඉලක්ක ඉක්මවා අපි ආර්ථික ස්ථාවරභාවය මේන ඇති කරගෙන තිබෙනවා. අපි මේ වසරේ පළමු මාස 9 රේගු ආදායම ගත්තත් පහුගිය අවුරුද්දේ පළවෙනි මාස 9 ලබාගත් රේගු ආදායමට වඩා 55කින් අපේ රේකු ආදායම වැඩි කරගන්න අපිට පුළුවන් වෙලා තිබෙනවා. පහුගිය සැප්තැම්බර් මාසයේ විතරක් අපේක්ෂා කරපු නැත්නම් ඉලක්කගත රේකු ආදායම ඉක්මවා 34කින් රේකු ආදායම වැඩි කරන්න අපිට පුළුවන් වෙලා තිබෙනවා. මේකට හේතුව වුණේ රේකු යාන්ත්‍රණයේ ඩිජිටල්කරණය, අන්ඩර් ඉන්වොයිසින් වගේ දේවල් සමීපව අධීක්ෂණය කිරීම, ඒවා නියාමනය කිරීම වගේ කාරණා නිසා රේකු ආදායම ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගියා. ඒ විතරක් නෙමෙයි, මේ අවුරුද්දේ පළමු මාස 8 තුල රාජ්‍ය ආදායම පහුගිය අවුරුදු සාපේක්ෂව 30%කින් වැඩි වෙලා තියෙනවා. අපි මේ අවුරුද්දේ අස්තමේන්දුගත කරපු රජයේ සමස්ත ආදායමෙන් 65% මේ වෙනකොට අය කරගෙන අවසන්. ඒ අනුව අපිට හිතන්න පුළුවන් මේ අවුරුද්දේ මුල අපි රාජ්‍ය අයවැය ලේකණෙන් අපේක්ෂා කරපු රජයේ ආදායමට වඩා ඒ ආදායම ඉලක්ක ඉක්මවා අපිට සමහර රජයේ ආදායම ගන්න පුළුවන් වෙයි. එහෙම වුණොත් මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි අස්තමේන්තුගත රජ ආදායම ඉක්මවා රාජ්‍ය ආදායමක් ලබන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ අවුරුද්දේ අපි අපේ රාජ්‍ය අයවැය ලේකණේ ප්‍රාථමික අතිරික්තයක් බලාපොරොත්තු වුණා. අපි ඉලක්ක කරේ රුපියල් බිලියන 750ක ප්‍රාථමික ගිණුම අතිරික්තයක් මේ වර්ෂය අවසාන වෙද්දී. හැබැයි පළවෙනි මාස 8 අවසාන වෙද්දීම අපිට රුපියල් බිලියන 1300ක පමණ ප්‍රාථමික අතිරික්තයකට යන්න පුළුවන් වෙලා තිබෙනවා. එසා අපි මේ අවුරුද්දේ අපේක්ෂා කරපු අපේ ප්‍රාර්ථන වියදම් කරන එක අපේ සංවර්ධන ව්‍යාපෘති කරන එක ගැන අපිට දැන් බාධාවක් නැහැ. අපි අපේක්ෂා කරපු ආකාරයෙන් අපේ ඉදිරි සංවර්ධන ව්‍යාපෘති ටික මේ අවුරුද්දේ අවසාන මාස කිහිපයක් අපිට කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒක අපි විදේශාංශය ගත්තොත් එහෙම විදේශාංශය අපි ගත්තොත් අපේ විදේශ ශ්‍රමික ප්‍රේෂණ පෞගේ අවුරුද්දට සාපේක්ෂව 18%කින් ඉහළ කියලා තියෙනවා. අපනාය ශේෂ්ත්‍ර සමස්ත අපනායන 6%කින් වැඩිලා තිබෙනවා. ජංගම ගිණුමේ පෞගේ මාස කිහිපෙම අපි අතිරික්තයක් වාර්තා කරලා දෙන අඛණ්ඩව එසා අපි අපේක්ෂා කරපු ආර්ථික වර්ධන වේගය මේ අවුරුද්දේ 5%යි. මේ අවුරුද්දේ පළවෙනි කාර්තු දෙකේ අපි එක දිගට අඛණ්ඩව 5% ලක්කට ළඟා වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව පවා අපේක්ෂා කරේ අපි 3%ත් 4%ත් වගේ ඉලක්කයක ඉඳී කියලා ආර්ථික වර්ධන වේගය. හැබැයි අපි ඒ ඉක්මවා 4%ත් 5%ත් අතර ඉලක්කයකට අපි තත්ත්වයකට අපි ඇවිල්ලා තිබෙනවා. ඉතින් අයි අපි මේ ඉලක්කගත ආර්ථික වර්ධන වේගයට වඩා ආර්ථික වර්ධන වේගයේ 1%කින් වැඩි වුණාගේ සතුරු වෙන්නේ අයි අපි. 1.5%කින් වැඩි වුණාගේ සතුරු වෙන්නේ අයි අපි. අපේ ජනතාව බලාපොරොත්තු වෙනවා අපේ ආණ්ඩුවේ දීර්ඝකාලීන ඉලක්කයේ විදියට අපි සංවර්ධිත රටක් බවට පත් වෙයි කියලා. ඉහළ ආදායම් ලාභී රටක් බවට පත් වෙයි කියලා. ඒක ලේසි පහසු ඉලක්කයක් නෙමෙයි. අපි බංගලොත් ඇච්ච රාජ්‍යයක් ණය ගෙවා ගන්න බැහැ කියලා අංගඩු ගහිත රාජ්‍යයක්, දුප්පත්කම 25%ක් දක්වා ඉහළ ගිය රාජ්‍යයක්, සේවා විමුක්ති අනුපාතය ඉහළ ගිය රාජ්‍යයක්. එතනනම් අපි හීනයක් දකිනවා ඉහළ ආදායම් ලාභී රටක් වෙන්න. මේක හීනයක් නොවී තියෙනනම් අපි සැලසුම් සහගත වැඩ කරන්න ඕනේ. ඉතින් ගරු මුලාසුනේ ඉන්න මන්ත්‍රීතුමනි, අපි ඉහළ ආදායම් ලාභී රටක් වෙන්න නම් අද වෙනකොට මේ වර්තමාන මොහොතේ ඉහළ ආදායම් ලාභී රටක් කියලා හඳුන්වන්නේ වාර්ෂික එක පුද්ගල ආදායම ඩොලර් 14,000ට වඩා වැඩි අය වැඩි රටවල්. ඒසා අපි 2050දී හරි 2050 වෙනකොට හරි ලෝකයේ ඉහළ ආදායම් ලාභී රටක් බවට පත් වෙන්න ඕන නම් අපි ඒ කාලේ වෙද්දී ඩොලර් 30,000ක ඒක පුද්ගල ආදායම් ඉලක්කයකට අපි යන්න ඕනේ. අන්න එහෙම ඉලක්කයකට අපි යන නම් මේ ඉදිරි දශක දෙක තුල අපි අඩුම ගාන 6%ක වර්ධන වේගයක් ආර්ථික වර්ධන වේගය පවත්වා ගන්න ඕනේ. එසම මේ අපි ඉලක්කගත කරන ආර්ථික වර්ධන වේගයන් පහු කර ලබන සෑම ආර්ථික වර්ධනයක්ම අපි ඉතාම සතුටින් බාර ගන්න අපි ගැන කතා කරනවා අපි සතුටු වෙනවා. ඒ වගේම දැන් මේ මෙවැනි ඉලක්කයක් අපි පහළ මැදි ආදායම් ලාභී රටක ඉඳන් ඉහළ ආදායම් ලාභී රටක් බවට පත්වන ඉලක්ක කරනවා කියලා කියන්නේ මේක ඉතාම අසීරු ඉලක්කයක්. මීට කලින් අප රටේ ගොඩක් අය අප රට සංවර්ධනය කරනවා කියලා ආවට කරගන්න බැරි වුණා. මේක අප රටේ කවුරුත් කිසිම ආණ්ඩුවක් නොකරපු ඉලක්කයක්. අපි අන්න එහෙම ඉලක්කයක් නෙවෙයි මහන්සි වෙන මේක ඉතාම අපහසු කාර්යයක්. ඒ නිසා මට මතක් වෙනවා අර ග්‍රීක මිත්‍යා කතාවක් තිබෙනවා ගරු මන්ත්‍රීතුමනි, හර්කියුලිස්ගේ කතාව. හර්කියුලිස්ට බාර දෙනවා එතෙක් හිටපු කාටවත් කරන්න බැරි වෙච්ච රට 12ක්. කාර්යයන් 12ක් බාර දෙනවා. කවුරුත් ධෛර්ය සම්පන්න උනේ නැහැ.
ඔබතුමාගේ කාලය තව විනාඩි 2යි ගන්න
මන්ත්‍රීතුමනි. කවුරුත් ධෛර්ය සම්පන්න උනේ නැහැ මේ රට 12 කරන්න. හර්කියුලිස් බාර දෙන එකක් තියෙනවා මේ කාර්යයන් 12 ඇතුලේ අර ඔලු 9ක සර්පයෙක් ඉන්නවා. බීසුණු සර්පයෙක් යට ඔලු 9ක් තියෙනවා. මේ ඔලු 9 සර්පයා විනාශ කිරීමේ කාර්යය හර්කියුලිස් බාර දෙනවා. කියන්නේ ඒ වගේ අර ඔලු 9ක සර්පයෙක් තමයි විනාශ කරන්න අපිට බාර දෙලා තියෙන්නේ. පාතාලයේ මද්රව්වේ ආර්ථික වශයෙන් බංගලොත් වෙච්ච දේශපාලන කඩায় වැටිච්ච සමාජ දේහ පිරියෙච්ච රටක් අපිට බාර දෙලා තියෙන්නේ. හර්කියුලිස්ට බාධා තමයි මේ සර්පයාගේ ඔලුව කපන්න ඒ කපන හැම ඔලුවකින්ම ඔලු දෙකක් මතුවෙන පටන් ගත්තා. ඒ නිසා ඒක අපහසු කාර්යයක් විදිහට පෙවුනේ. දැන් අපිටත් ඒ වගේ දතර මුඳලා තියෙන්නේ. අපි ආර්ථික ස්ථාර කරගෙන දේශපාලන ස්ථාර කරගෙන යනකොට අපි ආර්ථික වර්ධන වේගය ඉදිරියට යනකොට අන්න උසාවි භූමියේ ගණේමුළු සංජීවයට ඉදිරියට මරන්න පටන් ගන්නවා. පාතාලය අතර ගැටුම් ඇතිවෙන පටන් ගන්නවා. ගණේමුළු සංජීවයේ ඝාතකයා හොයන් යනකොට කේල්බද්දර පද්මේ කියලා කෙනෙක් හම්බෙනවා. කේල්බද්දර පද්මේ අල්ලන්න යනකොට තවත් පාතාල නායක කීප දෙනෙක් හම්බෙනවා. ඒ පාතාල නායකගේ වශ කරගෙන යනකොට ඔවුන්ට උදව් කරපු ඔවුන්ගේ මද්රව්වේ හංගගෙන ඉන්න ඔවුන්ගේ මද්රව්වේ අයිස් කන්ටේනර් හංගගෙන හිටපු මනම්බේරි කියලා මන්ත්‍රීවරයෙක් අහුවෙනවා අපේක්ෂකෙට. ඔව් හිටපු ආණ්ඩුවේ කලින් හිටපු දේශපාලන යාන්ත්‍රණයේ හිටපු පොහොට්ටුවේ සංවිධායකයෙක් බවට ඇලි වෙනවා. ඔහුගෙන් තව ප්‍රශ්න කරගෙන යනකොට ඔව් රාජපක්ෂලාගේ හිතවතෙක් ජෝන්සන් ප්‍රධානතුමා කියන හිටපු ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් කියලා ඇලි වෙනවා. ඒ විතරක් නෙමෙයි මන්ත්‍රීතුමනි, ඊට කලින් ඊට සත කිහිපයකට කලින් ඝාතනය වෙච්ච මිද්දෙනිය කජ්ජා කියන කෙනා ඝාතනය කරන්න ආයුධ සැපයුවත් ඔහු කියලා හෙලි වෙනවා. මිද්දෙනිය කජ්ජා ගැන පරීක්ෂණ කරනකොට හෙලි වෙනවා ඔහු තාජුඩීන් ඝාතනය වෙලාවේ ඔහුගේ වාහනේ පස්සෙන් ගිහපු කෙනෙක් කියලා. තවහෙනකොට ඒ ගාතරයන මාසර කලින් ඔහු කියලා තිනවා රාජපක්ෂලාගේ සිළු දේවල් මම දන්නවා මම ඒ හෙලි කරනවා කියලා. ඉතින් මේ වගේ අර අපි විනාශ කරන්න ආවේ ඔලු නමයක සර්පය.
ඒ ඔලු විනාශ කරන්න යනකොට
අවසන් කරනවා විනාඩියක් දෙන්න. ඒ සර්පයාගේ ඔලු එකින්නේ කපන් යනකොට තව ඔලු දෙකක් මතු වෙනවා එතනින්. ඒ නිසා අර හර්කියුලිස් අනුගමනය කර උපාය මාර්ගයක් තිබුණා මන්ත්‍රීතුමනි. ඔහු තීරණය කරා මේ ඔලු කපනකොට මේ බෙල්ල කපනකොට සර්පයාගේ ගිනියම් වෙච්ච කඩුවකින් ඒ බෙල්ල කපන්න ඕන නැත්නම් එතන ආයිතා ඔලු දෙයක් මතු වෙනවා. සද අපිත් කරන්නේ ඒක. අපි පහුගේ මාස 8ක් තිස්සේ අපි කඩුව ගිනියම් කරා. දැන් අපි මේ ඔලු නමේ සර්පයා විනාශ කරන බලංගරම් තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ ජනතාව අපේක්ෂා කරපු මේ ජනතාව බලාපොරොත්තු වෙන ස්ථාවර සංවර්ධන බිහි කරන්න ඒ වෙනුවෙන් වැඩ කරන්න. ඒකට නම් කාලයක් ගත වෙනවා. අපි ඒ වෙනුවෙන් වැඩ කරමින් ඉන්නවා කියලා මතක් කරමින් මම කතාව අවසන් කරනවා.